මීළඟට අතිකර ජනාධිපති මෛත්‍රීපාල සිසිනුතුමා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අප්‍රියල් 21 වෙනිදා මේ රටේ සිදු වූ මහා ඛේදවාචකය පිළිබඳව සාකච්ඡාවට විවාදයට ලක්වන අවස්ථාවක ප්‍රධාන වගකීමක් දරන මම ආරක්ෂක ඇමතිවරයා විදිහටත් ජනාධිපතිවරයා විදිහටත් මගේ වගකීමක් සහ යුතුකමක් මේ ගරු සභාවට පැමිණ මා දන්නා කරුණු සහ විශේෂයෙන්ම මේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම. මූලික වශයෙන්ම මේ සිදුවීම සිදු අප්‍රියල් 21 වෙනිදා කවුරුත් දන්නා පරිදි ඒ වගේම දැඩි විවේචනයට මා ලක් වූ කරුණක් බවට පත් වුණා මා විදේශගත වී සිටීම. අප්‍රියල් 21 සිංගප්පූරුවේ මා සිටින විටයි උදේ 10ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුණේ. ඒ අවස්ථාවේදී මම කල්පනා කළේ මට ඇතිවෙච්ච දැඩි තැතිගැම්ම සමග දැඩි වේදනාවත් සමග මේ සිදුවීම කෙසේ සිදු වුණාද කියන කාරණය. ඒ වෙන විට තේරුම් ගැනීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. එකවරම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සම්බන්ධ වී මේ සිදුවීම සිදු වුණයි කියලා. ඒ වගේම සිංගප්පූරුවේ සිටි උදේ 10ට පමණ දැනගත් මා 12 පමණ වෙන විට මා අසල සිටි මගේ ලාංකික මිත්‍රෙක් ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ අපේ DIG කෙනෙකුගේ ලිපියක් සමාජ වෙබ් අඩවිවල යන විට සෝෂල් මීඩියාවල මට පෙන්නවා මෙන්න මේ විදිහේ DIG කෙනෙකුගේ ලිපියක් මෙහෙම දැන් සෝෂල් මීඩියාවල යනවා කියලා. ඒ ලිපිය දුටු විට මා කල්පනා කළා මේ සිදුවීම පිළිබඳව එසේනම් මේ සිදුවීමට පෙර ආරක්ෂක අංශවලට වාර්තා වී තිබෙන බව ඒ ලිපියෙන් පෙනී ගියා. මා ඒ මොහොතේම තමයි තීරණය කළේ එහේ සිට මේ සිද්ධියට වගකීයුත්තන් කවුද, මේ සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතුයි කියන කාරණය සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් මණ්ඩලයක් පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම. මම ලංකාවට ඒමට පෙර සිංගප්පූරුවේ සිටම ජනාධිපති ලේකම් උදේ සෙනිරත්න මහත්මයාටම කතා කරලා කිව්වා මෙන්න මේ අයගෙන් මේ පරීක්ෂණ මණ්ඩලය වහාම පත් කරන්න, හෙට උදේ අයට පත්වීම් දෙන්න ඕනේ කියලා. ඊට පැය කීපයකට පසු මම දිවයිනට ඒමට පිටත් වුණා. 22 වෙනිදා උදේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ උදේ 9ට රැස් වුණේ. ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට කලින් මේ විශේෂ පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛව ඊට සුදුසු පුජ්‍යලයින් 3 දෙනෙක් පත් කළා. හිටපු පොලිස්පති ඉලංගකෝ මහතාත්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අවංක දක්ෂ විනයගරුක නිලධාරියෙක් වූ ජයමාන මහතාත් මා මේ පරීක්ෂණ මණ්ඩලයට පත් කළා. ඉන් පසුව තමයි එදා ආරක්ෂක මණ්ඩලයේ අපි රැස්ුණේ. ආරක්ෂක මණ්ඩලයේ රැස් වෙලා අපි දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා. ඒ වගේම මේ අවස්ථාවේ ගත යුතු පියවර වගේම මා සිංගප්පූරුවේ සිට මේ දැනගත් වහාම එහේ සිට කතා කරලා ආරක්ෂක ප්‍රධානීන්ට ඒ වගේම අගමැතිතුමාට මේ පිළිබඳව මූලික අවශ්‍ය කළ යුතු පරීක්ෂණ කළ යුතු කාර්යයන් පිළිබඳව මම උපදෙස් දුන්නා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම මම කියන්නට ඕන ගත වූ දින 10ක කාල සීමාව තුළ මේ සිද්ධිය සම්බන්ධවත් නැවත මෙවැනි සිදුවීමක් වීම වළක්වා ගැනීම සඳහා මීට වගකීම් සෙවීම සඳහා ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගරු සභාපතිතුමනි මේ වන විටම අරගෙන තිබෙනවා. අප්‍රියල් මාසේ 24 වෙනිදා මම සියලුම තානාපතිවරු කැඳෙව්වා. රටවල් 53ක තානාපතිවරු ඇවිල්ලා හිටියා. ඒ අයට පැහැදිලි කළා සිදුවීමේ තත්ත්වය සහ රජය ගන්නා වූ පියවර පිළිබඳව. ඒ වගේම අප්‍රියල් 24 වනදා රාත්‍රී 9ට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු ඉහළ නිලධාරීන් සියලු දෙනා රැ 9ට කැඳවලා පැය 2ක පමණ සාකච්ඡාවක් පවත්වලා ආරක්ෂක විධිදාන සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් සමග ඔවුන්ට උපදෙස් දුන්නා. අප්‍රියල් 25 වෙනිදා මේ ගරු සභාව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂත් මේ ගරු සභාවට අයත් නැති එහෙත් සභාව නියෝජනය කරන පිළිගත හැකි දේශපාලන පක්ෂවල නායකින්ගෙන් සමන්විත සර්ව පාක්ෂික දේශපාලන සමුළුවක් ඇඳෙව්වා. මම ආරාධනා කළ සියලුම දේශපාලන පක්ෂ පැමිණියා. මං ඒ පිළිබඳව මේ ගරු සභාව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ටත් පැමිණු සියලු දෙනාටත් මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා. එයිදී බොහෝ යෝජනා විවේචන චෝදනා ඒවා ඉතාම දැඩි සංයමයකින් සහ විනයකින් එහිදී සාකච්ඡාවට ලක් වුණා. මා ඉතාමත් වැදගත් කොට සලකනවා ඒ සර්වපාක්ෂික සමුළුව. එදාම අප්‍රේල් 25 වෙනිදා සවස සර්වාගමික නායකයින් බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ඒ සෑම කෙනෙක්ම කැඳවලා සර්වාගමික නායකයින් සමග පවතින තත්ත්වය පැහැදිලි කරලා උන්වහන්සේලාගේ උපදේශා අනුශාසනා අවවාද ලබාගෙන විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රතිසංවිධානය සඳහා ඒ කටයුතුත් මා මුල් කරගත්තා. සර්වපාක්ෂික සමුළුවේදී දේශපාලන පක්ෂ නායකයින් කිව් බොහෝ දේවල් අපේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවට මා ලක් කරනු ලැබුවා. අප්‍රියල් 26 වෙනිදා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානී ප්‍රවෘත්ති සාකච්ඡාවක් නෙවෙයි මම කැඳෙව්වා. කැඳවලා ඒ අයට තිබෙන තත්ත්වය පැහැදිලි කළා වගේම මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම හදිසි නීති බලතල ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා ගැසට් කරපු අවස්ථාවක රටේ පවතින තත්ත්වයන් සමග මාධ්‍යයේ වගකීම සහ මාධ්‍යයේ සදාචාරය පිළිබඳව විශේෂයෙන් මම ඔවුන්ට කරුණු පැහැදිලි කරනු ලැබුවා. අප්‍රියල් 29 වෙනිදා මේ සිද්ධිය නිසා විශාල බරපතල ආර්ථික අලාභයකට සහ බරපතල විපතකටපත් වෙච්ච සංචාරක ව්‍යාපාරයට බලපාන හෝටල් හිමියන් සංචාරක මණ්ඩලය ඒ වගේ මුදල් අමාත්‍යාංශය වගේ ආයතන මේ සියල්ල කැඳවලා සංචාරක ව්‍යාපාරයේ නැවත ගොඩ ගැනීම සහ සංචාරක ව්‍යාපාරයේ සිටින ව්‍යාපාරිකයන්ගේ දුක් ගැනවිලි මේවා පිළිබඳව අපි සාකච්ඡා කළා. සංචාරක ව්‍යාපාරයට දිය යුතු සහන ඔවුන්ගේ බැංකු ණය කල් දැමීම සේවකීන්ට වැටුප් ගෙවීමට නොහැකියාවක් තිබෙනවා නම් ඒ ගැන රජයේ යම් අනුග්‍රහයක් දැක්වීම මෙම කරුණු තීන්දු තීරණ අපි සාකච්ඡා කළ යම් එකගත්වයන්ට අපි පෙළඹුණා. ඒ වගේම මැයි 2 වෙනිදා මම පළාත් 9ම ආණ්ඩුකාරවරු 9 දෙනා කැඳෙව්වා. ආණ්ඩුකාරවරු 9 දෙනා කැඳවලා තමාගේ පළාතේ හමුදාව පොලිසිය රාජ්‍ය නිලධාරීන් සමග මෙවැනි අවස්ථාවක කටයුතු කිරීමේ තත්ත්වය ගත යුතු ක්‍රියාමාර්ග මං ඒ අයට පැහැදිලි කළා. විශේෂයෙන්ම පාසල් විවෘත කිරීමෙන් පසුව පාසල්වල ආරක්ෂාව පිළිබඳව තමාගේ ප්‍රදේශයේ පොදු මහජන ස්ථාන රෝහල් බස් නැවතුම් පොළවල් දුම්රිය ස්ථාන මේවායේ ආරක්ෂාව පිළිබඳව ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරීන් සමග කටයුතු කිරීමේ වැදගත්කම ආණ්ඩුකාරවරු නව දෙනා සමගම සාකච්ඡා කරලා ඔවුන්ට ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒත් එක්කම මැයි දෙවෙනිදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතුමා හිටපු හමුදා ප්‍රධානීන් සමග මාව හමු වෙලා ආරක්ෂක තත්ත්වයට විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු මෙවැනි අවස්ථාවක කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් හිටපු හමුදාපතිවරුන්ගේ අදහස් ඇතුළත් වාර්තාවක් මා වෙත බාර දෙනු ලැබුවා. ඒ වාර්තාව අපි ඉන් පසුව පැවැත් වූ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී ආරක්ෂක ලේකම්වරයාට බාරදී එහි තිබෙන කරුණු සැලකිල්ලට අරගෙන ආරක්ෂක ප්‍රතිසංවිධාන කටයුතු වගේම ආරක්ෂක අංශවල කාර්යයන් වඩා විධිමත් කිරීම පිළිබඳව මා උපදෙස් දුන්නා. ඒ වගේම මැයි 6 වෙනිදා මම විශේෂයෙන්ම ව්‍යාපාරික ශාස්ත්‍රයේ ප්‍රමුඛයින් වන වාණිජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ කැඳවලා ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරලා රජයේ පැත්තෙන් ඔවුන්ට දිය හැකි සහන පිළිබඳව මා කතා කළා. මා ඉතා පැහැදිලිව කියන්නට ඕනේ මේ සියලු සාකච්ඡා ජාතික ආරක්ෂක මණ්ඩලයේ මේ සියලු රැස්වීම් මේවා මම තනියෙන් කරපු රැස්වීම් නෙවෙයි. අගමැතිතුමා ආණ්ඩුවේ ඇමතිවරු මම පෞගිය සතියක සිය මුළු කැබිනට් මණ්ඩලයට මම ආරාධනා කළා ආරක්ෂක මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයෙන් භාගයක් විතර පැමිණියා. විපක්ෂයේ මන්ත්‍රීවරු මම සහභාගී කරගන්නවා ආරක්ෂක මණ්ඩලයට. ඒ වගේම තවත් අවශ්‍ය විශේෂයෙන් කැඳවිය යුතුයි කියලා අදහස් කරන අය මා කැඳවනවා. පෞගිය දිනක ආරක්ෂක මණ්ඩලයට අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් උන්නාංශය මම කැඳෙව්වා. උන්නාංශයේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ විදිහට විවිධ ශාස්ත්‍රවල විද්වතුන් වගකීයුත්තන් නායකින් පරිණතයින් ජාතික ආරක්ෂාව සහ පවතින තත්ත්වයේ පිළිබඳව තමාගේ අදහස් දැක්විය යුතු විද්වතුන් ආරක්ෂක මණ්ඩලයට මම වරින් වර කැඳවලා තිබෙනවා. ආරක්ෂක මණ්ඩලයේ සාමාන්‍ය පෙර තිබූ තත්ත්වයට වඩා වෙනස් ව්‍යුහයක් ඇති කරලා තිබෙනවා. එක් එක් අවස්ථාවල් වලදී සුදුසු අය ඒ ඕනෑම කෙනෙක් අපි තීන්දුව කරන අය ඒ සඳහා ගෙන්වන්නට. ඒ නිසා ආරක්ෂක මණ්ඩලය ප්‍රධාන වශයෙන්ම ඉතා ශක්තිමත්ව පුළුල් වැඩපිළිවෙලක් තුළ පුළුල් ශක්තිමත් ව්‍යුහයක් තුළ පෙර තිබුණු තත්ත්වයට වඩා සාර්ථකව ඉටු කරනවයි කියන එක මම සාකච්ඡා වෙනවයි කියන එක කියන්නට ඕනේ. ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන තනතුරු වෙනස් කළා. ඔබ හැම කෙනෙක් මේ ගැන දන්නවා. ඒ වගේම ආරක්ෂක හමුදාවල අංශවල වෙනස්කම් කළා. මේ පිළිබඳව රටපුලා කළ යුතු වැටලීම් මෙහෙයුම් ආරක්ෂක විධිවිධාන පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ආරක්ෂක ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ කෙරෙන කටයුතු වලට අමතරව ප්‍රධාන වෙනම මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරලා එහි ප්‍රධානියා විදිහට මේජර් ජෙනරල් සත්‍යා ලියනගේ මහත්මයා පත් කළා. ඒ අනුව ප්‍රධාන වශයෙන් මේ ඇති වූ ඛේදවාචකයක් සමග රටේ ජනතාවගේ බිය සැක අවිශ්වාසය තුනී කිරීම සඳහා ඒ වගේම මේ ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම සඳහා අවියායුධ පුප්‍රණ ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් පාවිච්චි කළ ඇඳුම් බොහෝ දේ මේ වන විට අපේ ආරක්ෂක හමුදා පොලිසිය බුද්ධ්‍යංශ අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ මාධ්‍යෙන් දැක තිබෙනවා. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම මේ වන විට ආරක්ෂක තත්ත්වය පිළිබඳව සතුටු විය හැකි ඉතාම සාර්ථක ස්ථානයක රට තිබෙනවා. මොන විදිහේ විවේචන එල්ල කළත් ඇතැම් විවේචනවල තිබෙන ලාබාලකම් හිස් බව බොල් බව අපි කවුරුත් දන්නවා. මෙවැනි ප්‍රශ්නයක් ඇති වූ විට කතා කරන්නා විවේචනය කරන්නා යමක් විග්‍රහ කරන්නා මේ තිබෙන තත්ත්වයන් පිළිබඳව පුළුල් අවබෝධයක් දැනුමක් ලබාගෙන කතා කිරීමේ අවශ්‍යතාවය මම හිතන්නේ අපි සෑම කෙනෙක්ම පිළිගත යුතුයි. පසුගිය දිනක ලංකාවට පැමිණි මහා බ්‍රිතාන්‍ය එංගලන්තයේ ආරක්ෂක ඇමතිවරයා, ඔව් ආරක්ෂක ඇමති සහ ආර්ථික අපරාධ පිළිබඳව ඇමතිවරයා. ඔව් මා හමු වී අවස්ථාවේ ඔහු කතාව පටන් ගත්තේ මුලින්ම මට කිව්වේ කුමක්ද සභාපතිතුමනි. ඔහු කිව්වේ ජනාධිපතිතුමනි, ඔබ ඔබේ රටේ ජනතාවට කියන්න මේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නොවෙයි, මේක ලෝකයේ ප්‍රශ්නයක් කියන එක පැහැදිලි කරන්න කියලා. බොහෝ මේ ප්‍රශ්නය පිළිබඳව විවේචන සීලී සහ අසාධාරණ ලෙස විවේචන සීලීව කතා කරන අය. මේ ප්‍රශ්නයේ පසුබිම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර පිළිබඳව ඉතාම අනවබෝධයෙන් කටයුතු කරන අය කියලයි මට පෙනී යන්නේ. ඒ නිසා අපි පැහැදිලි ලෙසම බෞද්ධ දර්ශනයේ පැහැදිලි කරන හේතුඵලවාදී යම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුව මුල, එයින් නැතිවෙන ප්‍රතිඵල, මේ පිළිබඳව අපි සැලකිල්ලට ගත යුතු වෙනවා. මේ වෙන විට ආරක්ෂක හමුදා ඉතාම සාර්ථක ලෙස මෙහෙයුම් ඉටු කරලා රටේ ජනතාවට යම් සෑහීමකට පත්වෙන තත්ත්වයකට රට හදලා තිබෙන බව, රට ගෙනත් තිබෙන බව හෘද සාක්ෂියට එකඟව මා හිතන්නේ අවංකව උගත්කමක්, බුද්ධියක්, ප්‍රඥාවක් තිබෙන කෙනෙක් මං දන්නවා පිළිගන්නවායි කියලා. මේ වන විට අපි අත්අඩංගුවට ගෙන තිබෙන ද්‍රව්‍ය අතරේ ප්‍රධාන වශයෙන්ම පුද්ගලයන් සහ අනිකුත් බඩු භාණ්ඩ පිළිබඳව කතා කළොත් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි අත්අඩංගුවට අරන් තිබෙන මුළු සංඛ්‍යාව මේ වන විට මේ ව්‍යාපාරයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ සිටිනවා 56 දෙනෙක්. මේ 56 දෙනාගෙන් 12 දෙනෙක් ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදීන්. අපේ ආරක්ෂක අංශ සොයාගෙන තිබෙන බඩු භාණ්ඩ අතරේ ඩෙටනේටර් 103ක් හමු වෙලා තිබෙනවා. ජෙලක් නයිට් කූරු 236ක් තිබෙනවා. ඒ ඉතාම බරපතල තත්ත්වයක්. ඒ වගේම බෝම්බ හදන්න ගන්න ක්‍රිස්ටල් පවුඩර් කිලෝ 250ක් හමු වෙලා තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම වගේම මේ අතරේ පැහැදිලි කරන්නට ඕනේ මේ ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ අයගේ සේෆ් හවුස් 13ක් සොයාගෙන ආරක්ෂක අංශ භාරයේ සේෆ් හවුස් 13 තිබෙනවා. ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා. ඒ බැංකු ගිණුම් වල බැංකු කටයුතු තහනම් කරලා තිබෙනවා. මේ ත්‍රස්තවාදයට සම්බන්ධව දැනට සොයාගෙන සිටින සෑම කෙනෙකුගේම බැංකු ගිණුම්, නිවාස, දීපල, වත්කම් සියල්ලම රාජසන්ත කිරීමට මේ වෙන විට සම්පූර්ණයෙන්ම කටයුතු කළා අවසන් කියන එකත් මම ගරු සභාපතිතුමනි ඔබට මතක් කරන්නට කැමතියි. ඒ වගේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට සුළු වශයෙන් උදව් කළ අයට අප්‍රියල් 21 වෙනිදා ප්‍රහාරයට සුළු උදව් කරපු අයට මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය විසින් එක්කෙනෙකුට, මම මේ කියන්නේ මේ කරුණ බුද්ධ්‍යංශයෙන් වාර්තා කරන දේවල්, එක්කෙනෙකුට රුපියල් 120 බැගින් ඔවුන් ගෙවීම් කරලා තිබෙනවා. ඒ මුදල් අපි සොයාගෙන තියෙනවා දැනට රුපියල් මිලියන 18ක් හොයාගෙන තිබෙනවා. සාමාන්‍ය සුළු වශයෙන් හෝ උදව් කරන අයට 120 ගානේ අය දීලා තිබෙනවා. වාහන ත්‍රස්තවාදීන්ට අයත් 15ක් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. මෝටර් සයිකල් 4ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වයන් වලදී මම කියන්නට ඕනේ මේ අත්අඩංගුවට ගැනීම සැකකරුවන්, වග උත්තරකරුවන්, ත්‍රස්තවාදීන් වගේම මේ ද්‍රව්‍ය, වත්කම්, දීපල මේ සියල්ල සමග මේ කෙරෙන පරීක්ෂණ කටයුතු ඉතාම සාර්ථක තැනකයි තිබෙන්නේ. අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විවිධ විග්‍රහයන් වලදී මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ස්වභාවය පසුබිම් පිළිබඳව කතා කිරීම යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා ගරු සභාපතිතුමනි. සැප්තැම්බර් 11 ඇමරිකාවේ නිවයෝක් වලට පහරදුන් අල්කයිඩා සංවිධානය බින් ලාඩන්ගේ එදා ඒ සුළු මොහොතකින් 2700කට වැඩි පිරිසක් ඒ ස්ථානයේ මිය ගියා. ඇමරිකාවට තාම පුළුවන්කමක් නැහැ එතනදි මියගිය සංඛ්‍යාව හරියටම කොපමණද කියලා කියන්න. ඒ අවස්ථාවේ ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය පෙන්ටගනයට බූම්බ දැම්මා. ලෝකයේ ආරක්ෂක කටයුතු පිළිබඳව ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් අධි තාක්ෂණය බලවත් ශක්තිය සියලු සම්පත් තිබෙන ඇමරිකාවට පුළුවන්කමක් ලැබිලා තිබුණේ නැහැ ඒක වළක්ව ගන්න. මේ අප්‍රියල් 21 ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෝකයේ ප්‍රබල රටවල් සියල්ලටම පහර දී තිබෙන බව මා හිතන්නේ මේ ගරු සභාවේ සෑම කෙනෙක්ම දන්නවා. ඇමරිකාවද, රුසියාවද, එංගලන්තේද, යුරෝපයේ රටවල් වලින් 3/2කට, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාවට අවස්ථා ගණනාවක් මොවුන් පහර දුන්නා. ඒ කිසිම රටක කෙනෙකුට පුළුවන්කමක් ලැබුණේ නැහැ ඒවා වළක්ව ගන්න. බොහෝ බලවත් රටවල් යුරෝපයේ ඇතුළු ඒ පහර දීම වලින් පසුව කළේ ඔවුන්ගේ ආරක්ෂක ඔවුන්ගේ මූලස්ථාන මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ මූලස්ථාන සොයාගොස් පහර දීමයි. එයි එක් අවස්ථාවක් තමා සිරියාව. ඔවුන්ගේ ප්‍රධාන කඳවුරු පුහුණුවීම් කළ ප්‍රධාන ස්ථානයේ සිරියාව ලෙස හඳුනාගත්ත නිසා විශාල වශයෙන් පහර දුන්නා. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය විනාශ කරන්න වැඩිපුරම ප්‍රහාර එල්ල කළා. ඔවුන් මෙල්ල කිරීමේ කටයුතු වල ප්‍රමුඛ කාර්ය ලෝකේ කරලා තියෙන රුසියාව ජනාධිපති පුටින් ඔහු තමයි මේ ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ ප්‍රමුඛ කාර්ය ඉටු කරලා තියෙන්නේ. යුරෝපයේ ඇමරිකාව බටහිර රටවල් ඒ වගේම විශාල වශයෙන් ඔවුන් විනාශ කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මෙහිදී මූලික වශයෙන් මම සඳහන් කරන්නට ඕන අපි මේ පිළිබඳව කතා කරන විට අපේ ඇතැම් අයට අමතක වෙලා තිබෙනවා සභාපතිතුමනි අපි අවුරුදු 30ක් බෝම්බත් එක්ක ජීවත් වෙච්ච පිරිසක් කියන එක. බෝම්බ එක්ක ජීවත් වෙච්ච පිරිසක් අපි අවුරුදු 30ක්. සමහර අය කතා කරන්නේ අප්‍රියල් 21 සිද්ධිය හරියටම ලංකාවේ පළවෙනි වරට බෝම්බ පිපිරීමක් සිදු වුණා වගේ. ඒ නිසා තමන්ගේ බුද්ධිය දැනුම අවබෝධය සමග මූලික වශයෙන්ම මේ රටේ අතීතයත් අන්තර්ජාතික දේශපාලනයත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් මේ කියන කරුණු සැලකිල්ලට ගැනීම මෙවැනි කාරණයකදී ඉතාමත් වැදගත් වෙනවා. අපි මේ පිළිබඳව කතා කරනකොට මම මතක් කරන්නට ඕනේ මේ රටේ 6 ජනාධිපතිවරයා මම කියලා ඔබ දන්නවා. මට කලින් සිටි ජනාධිපතිතුරු 5 කාලේ බෝම්බ පිපිරුවා මේ රටේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉඳලා අනිත් 5 කාලේ මේ රටේ බෝම්බ පිපිරුවා. නමුත් ඒක බොහෝ අයට අමතක වෙලා කතා කරනවා. ඒ නිසා මේ දේශපාලන යථාර්ථය ඒ වගේම යුද්ධයට පසුබිම් වූ කාර්යයන් මේවා පිළිබඳව පීතාමත් වගකීමකින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. අපි ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳව කතා කරන විට අර එංගලන්තයෙන් පැමිණි ඇමතිතුමා සඳහන් කළ ආකාරයට මූලික වශයෙන් තේරුම් ගත යුතු වෙනවා මෙය ලංකාවේ ප්‍රශ්නයක් නොව ලෝකයේ ප්‍රශ්නයක්. මේ ජාත්‍යන්තර ප්‍රශ්නයක්. මේකේ මූලස්ථානයක් ලංකාවේ නැහැ. අද මේ සිද්ධියත් එක්ක ඔබට මතක ඇති. අප්‍රියල් 21 මේ සිදුවීම සිදුවෙලා දවස් 2කට පසුව අප්‍රියල් 23 වෙනිදා මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයින් ලෝකේ කොහේ හරි තැනක ඉඳලා ප්‍රකාශයක් කළා ලංකාවේ මේ පිපිරීමේ වගකීම ඔවුන් ගන්නවයි කියලා. ඒ වගේම සමන්තුරේ නැගිනේර ප්‍රදේශයේ ඇතිවෙච්ච ගැටුම් සහ පිපිරීම් වලින් පසුව අවුරුදු 4කට පෙර මරලා දාන්නයි කියලා ලෝක බලවතුන් සියල්ලම පිළි අරගෙන සිටි මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයා නැගිටලා එළියට ඇවිල්ලා කිව්වා ලංකාවේ ප්‍රහාරය වගකීම ඒගොල්ල ගන්නවායි කිව්වා. එතකොට මෙහි තිබෙන தත්ත්වය මොනතරම් බැරෑරුම්ද කියන කාරණේ සභාපතිතුමනි අප අවබෝධ කරගත යුත්තේ ඇයි? ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ පුටින්, එංගලන්තයේ තෙරේසා මේ මේ හැම කෙනෙක්ම හිතාගෙන හිටියා මේ ත්‍රස්තවාදී නායකයා මිය ගියා කියලා. දැන් අවුරුදු 4කට ඉස්සර වෙලා ඔවුන්ගේ බුද්ධියංශ, ඔවුන්ගේ ආරක්ෂකංශ, අපිට වඩා තිබෙන ප්‍රබලකම සහ දියුණු අධි තාක්ෂණයක් සමග කොතෙක්ද කියන එක ඔබ අප දන්නවා. ඇතැම් විට අපි නොදන්නවා. ඒ තරම් ඉහළ තාක්ෂණයකින් යුද තත්ත්වයන් තිබෙන්නේ ආරක්ෂක තත්ත්වයන්. නමුත් මේ නායකයා අවුරුදු 4කට පස්සේ නැගිට්ටාම ඒ අය පුදුමයටපත් වුණා. මේ දිනවල ලංකාවට පැමිණ සිටින අපේ මිත්‍ර රටවල් 8ක පමණ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ බුද්ධි විශේෂඥයින්, හමුදාවල් නෙවෙයි උන්, බුද්ධි විශේෂඥයින් අපිට උදව් කරන අපේ ආරක්ෂක සහ අපේ බුද්ධියංශත් එක්ක. ඒ සෑම රටකම ඒ අය මාව හමු වුණා. ඒ හමු වෙච්ච අයගෙන් මට පෙනී ගිය කාරණයක් තමයි අපි නෙවෙයි ඔවුන් ලොකු තැතිගැම්මකට පත් වෙලා තිබෙනවා. අවුරුදු 4කට පෙර මිය ගියා කියපු මේ නායකයා එළියට ආපුවම අපිට වඩා ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනා ලෝකී බලවතුන්. මේ පුද්ගලයා කොහොමද ජීවත්ව ඉන්නේ, එහෙමනම් මැරුණ නැත්තේ කොහොමද කියලා. එතකොට මෙවැනි තත්වයන් අපි සැලකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ගරු සභාපතිතුමනි, මා මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ පිළිබඳව කොතිකුත් අවිවේකී තත්ත්වයන් තුල වුවද ලබාගත් කියවීමෙන් ලබාගත් දැනුම තුල මේ දින 10 තුල ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ මේ අප්‍රියල් විශේෂක ත්‍රස්ත ව්‍යාපාරය කුමන ආකාරයේද කියන එක පිළිබඳව ලබාගත් සුළු දැනුමෙන් මා කියන්නට ඕන, මම මේ ත්‍රස්තවාදී සංවිධානයේ මේ අකුරු දෙක මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකද ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් මම හොඳට හොයලා බැලුවා මේ අකුරු දෙක නැත්නම් මේ අකුරු හතර පාවිච්චි කරන්නේ නැහැ ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක්. මේ අකුරු දෙක හෝ මේ අකුරු හතර පාවිච්චි කිරීම ඔවුන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ අනියම් විදිහට පිළිගන්නා බවක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා කියපු ප්‍රකාශයක් මම කියුවා, කිසිවිටකත් මේ අකුරු දෙක සහ මේ අකුරු හතර ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් පාවිච්චි නොකළ යුතුයි. එසේ පාවිච්චි කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන ඔවුන්ගේ රාජ්‍ය අපි පිළිගැනීමක් බවට පත් වෙනවායි කියලා. ඒ නිසා මමත් මගේ මේ කතාවේ කිසි තැනක ඒ අකුරු දෙක හෝ ඉංග්‍රීසි අකුරු හතර මා පාවිච්චි නොකළ බව ඔබට පැහැදිලි ඇති. මේ ව්‍යාපාරය පිළිබඳව කියවීමේදී මම ලබාගත් තොරතුරු, ඒ වගේම පිටස්තරින් පැමිණි බුද්ධි විශේෂඥයින් සමග සාකච්ඡා කිරීමේදී ඔවුන් මට කියපු කාරණයක් තමයි මේ ව්‍යාපාරය ඉලක්ක කරන්නේ කුමන අයද කියන කාරණය. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්ම බටහිර චින්තනයට විරුද්ධව ගොඩනැගුණු ව්‍යාපාරයක්. බටහිර චින්තනයට විරුද්ධව. බටහිර චින්තනයට විරුද්ධව ගොඩනැගෙන ව්‍යාපාරයක මූලික ඉලක්කය බටහිර චින්තනයේ මූල බීජය වූ කිතු දහමට විරුද්ධව කුරුසයට විරුද්ධව සටන් කිරීම. මෙහිදී සඳහන් වෙන කාරණයක් තමයි ඔවුන් ඉලක්ක කරන ඔවුන්ගේ විනාශ කිරීම වලදී එක් පැත්තකින් ඇමරිකන් එක්සත් ජනපද පුරවැසියන් ප්‍රධාන වශයෙන්. ඊළඟට දෙවෙනි කාරණය, අපි බොහෝ විට කතා කරන සුදු හම තියෙන අය, ගමේ භාෂාවෙන් කියනවා නම් සුද්දු, සුදු ජාතිකයෙක්. අපි ගමේ භාෂාවෙන් සුද්ද කියලා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. එතකොට ලෝකේ සුදුහම තියෙන අය මොවුන්ගේ ප්‍රධාන ඉලක්කයක්. ඇමරිකන් ජාතිකයෙන් එක ඉලක්කයක්, සුදුහම තියෙන අය එක ඉලක්කයක්, ඊළඟට කිතුණු ජනතාව ඊළඟ ඉලක්කයක්. විශේෂයෙන්ම බටහිර චින්තනයට විරුද්ධ ඔවුන්ගේ දර්ශනයේදී මේ උන්මාදය පෙළෙන ඔවුන් ප්‍රධාන වශයෙන්ම කුරුසයට විරුද්ධව, උතුම් කුරුසයට විරුද්ධව ඔවුන් සටන් කරනවා. ඔවුන්ගේ කියමනක තිබෙනවා වතිකානුවේ මොවුන්ගේ කොඩිය උස්සපු දවසට තමයි ඔවුන් ජයග්‍රහණය කළා කියලා කියන්නේ කියලා. ඒ නිසා අපි මේ තත්වය තීරුම් ගත යුතු වෙනවා ගරු සභාපතිතුමනි. ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවේදී මම හිතන්නේ මතකයි ගිය මාසේ ප්‍රංශයේ ප්‍රධාන ඉතාම පැරණි කිතුණු දේව මන්දිරයකට මධ්‍යස්ථානයකට ඔවුන් පහර දුන්නා. පහර දුන්නේ නැහැ, එකපාරට ගිනි ගත්තා. පහර දුන්නේ නැහැ, ගිනි ගත්තා. ඒ සිදුවීම මතකයි දැන් මම හිතන්නේ මාසයක් නැහැ. ඉතින් මේ තත්වයන් එක්ක අපි කතා කිරීමේදී රට තුල අපි අංශ කීපයක් බලන්න ඕනේ සභාපතිතුමනි. බුද්ධ්‍යංශ, ආරක්ෂක අංශ, ත්‍රස්තයින් මර්ධනය, විනාශය එය සම්පූර්ණයෙන්ම කරගෙන යනවා. මම උපදෙස් දීලා තිබෙන්නේ ත්‍රස්තයින් විනාශ කළ යුතුයි කියන එකයි. මර්ධනය විනාශය කළ යුතුයි කියන එකයි. මේ ත්‍රස්ත ව්‍යාපාරය ලංකාව තුළ, මගේ රට තුළ, ඔබේ රට තුළ විනාශ කළ යුතුයි කියන එකයි. මීට සම්බන්ධ සෑම කෙනෙක්ම විනාශ කළ යුතුයි කියන එකයි මම ආරක්ෂක අංශවලට උපදෙස් දීලා තිබෙන්නේ. මම මේ කියන කතාව නොඑක් විදිහේ විවේචන වලට එන්න පුළුවන්. නමුත් මගේ අදහස ඒකයි. දැන් මේ ප්‍රශ්නය තුළ අපි ඒ විදිහට බුද්ධ්‍යංශ, ආරක්ෂක අංශ එසේ කටයුතු කරමින්, වැටලීම් කරමින්, ඔවුන් සොයමින්, අත්අඩංගුවට ගනිමින් ඒ කටයුතු කළා. ත්‍රස්තයින් විනාශ කිරීම, මර්ධනය, රට යහපත් තත්ත්වයට ගෙනීම මේ පැත්තෙන් එහෙම කරනවා. ඒකම අපේ වගකීම. මේ ගරු සභාවේ සිටින අගමැතිතුමත්, විපක්ෂ නායකතුමත් ඇතුළු සියලු දේශපාලන නායකයින් වගේම මේ රටේ සියලු දේශපාලන නායකයින්ගේ, මේ රටේ සියලු දේශපාලන ක්‍රියාකාරීන්ගේ, මේ රටේ සියලුම බෞද්ධ, හින්දු, කිතුණු, ඉස්ලාම් සියලු ආගමික නායකයින්ගේ ප්‍රධාන වගකීමක් වෙනවා මේ ප්‍රශ්නය තුළ මුස්ලිම් ජනතාවගේ තත්ත්වය තේරුම් ගන්න සිංහල ජනතාවගේ තත්ත්වය වගේම. දැන් අද තත්ත්වය කුමක්ද? සිංහල ජනතාව බයින් සිටිනවා මුස්ලිම් ජනතාවගේ කෙරෙහි සැකයෙන්. මුස්ලිම් කෙනෙක් එනකොට බෝම්බයක් පුපුරයි, මොනවා හරි විනාශයක් වෙයි කියලා. ගෙවල් වල පාසල් වෙන දරුවෝ පවා බයින් ඉන්නවා සිංහල පවුල්වල. මුස්ලිම් පවුල්වලත් තත්ත්වය ඒකයි. මුස්ලිම් ජනතාව බයින් ඉන්නවා දරුවන්ගේ ඉඳලා මේකෙන් කුපිත වෙලා සිංහල ජනතාව පහර දෙයි කියලා. එතකොට මේක දෙමළ ජනතාවටත් බලපාලා තියෙනවායි කියන එක පැහැදිලි. ඊයේ පාසල් විවෘත කරපුවාම උතුරු ප්‍රදේශයේ යම් සතුටුදායක තත්ත්වයක් තිබුණා. නමුත් උතුරු ප්‍රදේශෙත් සෑහෙන පිරිසක් දරුවෝ පාසල් වලට ආවේ නැහැ. එතකොට මාධ්‍ය තුල පළ වෙලා තිබුණා, මට බුද්ධ්‍යංශ වලින් නම් වාර්තා වුණේ නැහැ. මාධ්‍යවල හැසිරීම නම් පුදුමාකාරයි. සමාජ විබ්බඩ වගේම විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන්ම මේ වගේ වෙලාවකදී කටයුතු කිරීම පිළිබඳව මීට වඩා රටේ සාමය සඳහා, රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා, මේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා, ජනතාව සංසුන් කිරීම සඳහා, නොසන්සුන් තත්ත්වය වැළැක්වීම සඳහා මේ සියල්ලෙහිදී මාධ්‍යයට තියෙනවා පුළුල් වගකීමක් සහ කාර්යභාරයක්. නමුත් ඇතැම් වෙලාවට පළවන ප්‍රවෘත්ති පුදුමාකාරයි. දැන් දැක්ක මම උතුරට පුපුරට දව්වේ ලොරි 20ක් උතුරට ගිහින් තියෙනවායි කියලා පුවත්පතක තිබෙනවා. එතකොට අපේ ද්‍රවිඩ මන්ත්‍රීතුමාලා ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන හමුදාව මෙහෙ එපා, හමුදා කඳුරු උතුරට එපා, මේ ඔක්කොම අයින් කරන්න කියලා පෞගේ කාලේ දිගටම කතා කෙරුවා. නමුත් ඊයේ පෙරේදා එතුමල්ලා කිව්වා අපිට හමුදා වෙවන්න උතුර බලා ගන්නයි කියලා. මම ඒ ගැන සතුටු වෙනවා. මොකද හමුදාවේ තිබෙන වැදගත්කම ඒ විදිහේ තේරුම් ගැනීම පිළිබඳව. එතකොට අවැනි ප්‍රවෘත්ති වලින් සෑම කෙනෙක්ම බියටපත් වෙනවා. සමාජ වෙබ්බඩුවේ වැඩ කරන්නේ පුදුමාකාර විදිහට. ඒවාට විරුද්ධව කටයුතු කරනකොට මාධ්‍ය නිදහස නොඑක් දේවල් කියනවා. එතකොට මේ තත්වයන් වලදී මූලික වශයෙන්ම අපි මාධ්‍ය වගකීමත් පැහැදිලිව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි. දැන් අපිට ලැබිලා තිබෙන බුද්ධි වාර්තා අනුව ප්‍රධාන වශයෙන් මේ ත්‍රස්ත සංවිධානයට ලංකාවේ ක්‍රියාකාරීව සිටින්නේ බුද්ධ්‍යංශ වාර්තා අනුව. මම මේ කියන්නේ 150කට අඩු සංඛ්‍යාවක් කියලායි වාර්තා වෙන්නේ. එතකොට 150කට අඩු සංඛ්‍යාවක් නම් මුස්ලිම් ජනතාවගේ මේට සිටින්නේ. අපි අනික් සියලු මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට තල්ලු කරනවාද? අපිට අත්දැකීම තිබෙනවා අවුරුදු 30ක යුද්ධයේදී ප්‍රධාන වශයෙන්ම 80 දශකයේ මුලගත්තු LTT සංවිධානයේ විශේෂයෙන්ම ආරම්භය සමග ප්‍රහාරවල අපේ සිංහල ජනතාව ලොකු සැකයක් ඇති කරගත්ත දෙමළ ජනතාව කෙරෙහි හැම දෙමළ කෙනෙක්ම හැම දෙමළ ජාතිකයෙක්ම දමිළ ජාතිකයෙක්ම LTT ත්‍රස්තවාදී සමාජිකය කියලා සැක කරන්න පටන් ගත්තා. ඒ තුල ජාතික සමගිය නැතුව ගියා. සංහිඳියාව නැතුව ගියා. සිංහල දමිළ ජනතාව අතරේ අවිශ්වාසයේ සැකය බිය ඒ සියල්ල ඇති වුණා. ඒ තුල අපි වෙන් වුණා. යුද්ධයත් එක්ක දැඩි බලපෑමකට ලක් වුණා. 83 කළු ජූලිය නිසා දෙමළ ජනතාවගේ වත්කම් දේපල ජීවිත විශාල වශයෙන් 83 කළු ජූලියේදී විනාශ කිරීම නිසා දෙමළ දමිළ තරුණයෝ විශාල වශයෙන් LTT ඇදී ගියා. LTT ශක්තිමත් වෙන්න ප්‍රධාන කාරණයක් වුණා 83 කළු ජූලි සිද්ධිය. එතකොට අපි දැන් අද කල්පනා කරන්න ඕනේ LTT සංවිධානය ශක්තිමත් උනේ ඒ යුද්ධයේ අවුරුදු 30කට දිග්ගැසුනේ ඇයි? මූලික දේ තමයි දමිළ ජනතාව සියල්ල කෙරෙහි අපි අවිශ්වාසයේ තිබ්බ එක. එතකොට මෙතනදී සිංහල දමිළ මුස්ලිම් ජනතාවගේ සැකබී අවිශ්වාසය නැති කරන්න තමුන්නාසලා අපි හැම කෙනෙක්ම ඉතාම වගකීමකින් කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙන් මම ගෞරවණීය ආයාචනයක් කරනවා. මේ ගරු සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් වගේම ගරු මැතිඇමතිවරු වගේම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මේ සභාවෙන් පිට ඒ සියලු දෙනාගෙන්ම මම කාරුණික ඉල්ලීමක් කරනවා. මේ LTT ආරම්භයත් එක්ක යුද්ධයේ දෙමළ ජනතාව දිහා බලපු ආකාරයට මේ ප්‍රශ්නේදී මුස්ලිම් ජනතාව දිහා බලන්න එපා. විශේෂයෙන්ම අපේ ආදරණීය සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් මම ඉල්ලීමක් කරන්න මේ ගරු සභාවේදී මුළු රටෙන්ම. මේ තත්වය ඉක්මනින් අපිට වෙනස් කළ රටේ ස්ථිර සාමයක් ඇති කරගන්න පුළුවන්. නමුත් සමහර අන්තවාදී සංවිධාන සමාජ විබ්බඩ විහරහ කරන ප්‍රකාශ නිකුත් කරන වැරදි ප්‍රවෘත්ති ජනතාව නොමග යැවීම අසත්‍ය ප්‍රචාර මේ තුල සිංහල මුස්ලිම් ජනතාව අතරේ ඈත්වීමක් ඇති වුණොත් මුස්ලිම් ජනතාවට ලොකු බියක් ඇති වුණොත් ඒ අය වේගයෙන් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට ඇදිලා යයි. සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව විසින ගමකට ගියාම මම දැකලා තිබෙනවා සිංහල ගම්මානයකට වැඩිය ඉන්න තරුණ පිරිස වැඩි. මගේ අත්දැකීම මම මේ කියන්නේ. එතකොට මේ තරුණ පිරිස අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒගොල්ල කිසිසේත් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට ඇදෙන්න දෙන්න හොඳ නැහැ. ඒකට කළ යුතු එකම දේ තමයි අපේ ආරක්ෂක හමුදා ආරක්ෂක මෙහෙයවීමවලදී පොලිසිය බුද්ධ්‍යංශ ඉතාම වගකීමකින් කටයුතු කරන්නට ඕනේ. මුස්ලිම් ජනතාවගේ හිත රිදෙන්නේ නැතුව එයාගේ හිතවලට වේදනාවක් එන්නේ නැතුව ඒ අයට ආරක්ෂාව අපි සියල්ලම දෙනවයි කියන අදහස ඒ අයටත් තියෙන්නට ඕනේ. ඒ තුල තමයි මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට යෑම වළක්වා ගන්න අපිට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ කරුණු සැලකිල්ලටගෙන අපි කටයුතු කරනා වගේම අපි මේ අත්දැකීම් මේ පිළිබඳව ඇතිවෙච්ච තත්ත්වයන් මේ සියල්ල එක්ව ක්‍රියා කිරීමේදී මූලික වශයෙන්ම අපේ ආරක්ෂක හමුදා කෙරෙහි බුද්ධ්‍යංශ කෙරෙහි විශ්වාසයක් තියන්නට ඕනේ. ආරක්ෂක අංශා බුද්ධ්‍යංශ කෙරෙහි විශ්වාසයක් ලැබීම තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඒ අයට දෙන්න තියෙන සියලු බලතල දීලා තිබෙනවා. අලුත් ආරක්ෂක ලේකම්වරයාට මම කියලා තියෙනවා ජෙනරල් ශාන්ත කොත්තකොටට අවශ්‍ය ඕනෑම විදියට හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දුව තීරණ අරගෙන වැඩ කරන්න. ඒ ගැන කිසිම වෙලාවක මගේ කිසිදු බාධාවක් නැහැ කියන එක. සමහර වෙලාවට මම අහගෙන හිටියා මාධ්‍ය තුල සමහර අය කියනවා හමුදාවට බලය දීලා නැහැ මීට වඩා බලය දෙන්න ඕනේ. හමුදාවට බලය දෙන්න ඉතිරි කරගත්ත කිසිම දෙයක් නැහැ මගේ අතේ. මම මේ සියල්ල හදිසි නීති බලතලත් එක්ක දීලා තිබෙනවා. ඒ හදිසි නීති ගැසට් කළා ඒ බලතල දුන්නට පස්සේ යුද හමුදාපති මහේ සේනානායක මහත්මයා කරපු ප්‍රකාශයක් මම හිතන්නේ මතක ඇති. මහේ සේනානායක මහත්මයා කිව්වා මේ මර්ධනය කරන්න අපි ඉල්ලුවේ පුස්බයිසිකලයක් අපිට හොඳ මෝටර්සයිකලයක් හම්බුණයි කියලා කිව්වා. ඒ මොකද ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමේ ගැසට් නිවේදනයත් එක්ක ඒ අයට නිදහසේ ඒ අයගේ අදහස් පරිදි සාකච්ඡා කරලා මේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරන්න ඒ දුන්න වගකීම් ඒ ආකාරයෙන් සිදුවන නිසා. ඒ නිසා බුද්ධ්‍යංශ අපි දැන් ප්‍රතිසංවිධානය කරගෙන යනවා. ආරක්ෂකංශ ප්‍රතිසංවිධානය කරගෙන යනවා. පොලිසිය සම්පූර්ණ ප්‍රතිසංවිධානය කර ලක් කරනවා. පොලිසිය විශාල විනාශයක් වෙලා තිබුණේ. මම පොලිසිය අරගෙන මාස 4යි. පොලිසිය අරගෙන මාස 4යි. මේ මාස 4 මේ අප්‍රියල් 21 මේ සිදුවීම වෙන්න කලින් මේ රටේ ජනතාව මම පොලිසිය බාර ගැනීම ගැන පැහැදිලිවම පැහැදීමක් තිබුණා. මම ඒක කියන්නට ඕනේ. මත්ද්‍රව්‍ය මර්ධනය, ඒ වගේම පාසල් දරුවොත් එක්ක රටේ සියලු දෙනා දිවුරුම් දුන්නා. බක්මහා දිවුරුම අපි ඒගෙන ගිය ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කිරීම, ලෝක උරුමයකට යෝජනා කිරීම, මත්ද්‍රව්‍ය මර්ධනය, පොලිසිය අංශ ප්‍රතිසංවිධානය කිරීම, පොලිසියට කසිප්පුටි අල්ලගන්න පහුගිය අවුරුදු 3 බලයක් දීලා තිබුණේ නැහැ. ඒ නීති සංශෝධනය කළා තිබුණ නැහැ කරන්න ඕනේ දේ. ඒ ටික කළා. මම පොලිසිය බාර ගන්නකොට වාහන 30ක් පොලිස් ස්ථාන 30කට වාහන 30ක් නැහැ. ඒ කියන්නේ පොලිස් ස්ථාන 30ක එක වාහනයක්වත් නැහැ. එහෙම තමයි පොලිසිය වැඩ කළා තිබුණේ. එතකොට ඒ ඔක්කොම අලුතෙන් හැදුවා. ඒ විදිහට පොලිසියට අලුත් මුහුණුවරක් දීගෙන කටයුතු කළා. නමුත් මේ තිබුණු ලෝකයේ තිබෙන ප්‍රශ්නයක් මෙතන කඩාගෙන වැටිලා අර සියලු දේවල් යට ගිහිල්ලා මේක මේ රටේ ප්‍රශ්නයක් විදියට සමහර අය කතා කරන්න පටන් අරගෙන තිබෙනවා තිබෙන අනවබෝධය නිසා. ඒ නිසා මම ප්‍රධාන වශයෙන්ම කියනවා මේ රටේ ජනතාව බිය වෙන්න ඕනාවක් නැහැ. ආරක්ෂකංශ ඉතාම සාර්ථකව මේ කටයුතු ඉෂ්ට කරලා තිබෙනවා. අපි හොඳ ප්‍රතිඵල පෙන්වලා තිබෙනවා. අත්අඩංගුවට ගන්න 99%ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අදත් හෙටත් වැඩි වුණොත් දවස් 3ක් ඇතුළත 100%ක් සියලු දෙනාම අත්අඩංගුවට ගන්න අපේ බුද්ධ්‍යංශ කටයුතු කරලා තියෙනවායි කියන එක මම පැහැදිලිවම කියන්නට ඕනේ. අද උදේත් මම බුද්ධි ප්‍රදානින් එක්ක සාකච්ඡා කළා. මම දිනපතාම උදේ හවහා හමුදාපතිවරු, බුද්ධ්‍යංශ අධ්‍යක්ෂකවරු මේ හැම කෙනෙක් එක්කම සාකච්ඡා කරනවා. ජාතික ආරක්ෂක මණ්ඩලයේ දවස් 3කට 4කට සැරයක් රැස් වෙන්නේ. නමුත් මම උදේ හවහා ඒගොල්ලත් එක්ක සාකච්ඡා කර කර මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යනවා. මේකේ මම කිසිදු අඩුපාඩුවක් ඇති වෙන්න දෙන්නේ නැහැ. නමුත් එක දෙයක් කියන්නට ඕනේ. ත්‍රස්තවාදය කියන එක ලෝකේ සභාපතිතුමනි, ත්‍රස්තවාදය කියන එක ලෝකේ කොහෙද කොතනද කොයි වෙලේද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඩොනල්ඩ් ට්‍රම්ප්වත් පුටින්ටවත් ඒ වගේම ඉන්දියාවේ මෝදි අගමැතිතුමාටවත් කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ත්‍රස්තවාදයේ ස්වභාවය ඒකයි. එහෙම කියන්න පුළුවන් නම් ලෝකේ අනෙක් රටවල්වල බලවත් රටවල් වලට ඔය ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙන්නේ නැහැ. එනං ඒගොල්ලන්ට ඒව වළක්ව ගන්න තිබුණා. ඒක තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපිට කළ හැකි සියලු දේ අපි කරනවා. මේ පිළිබඳව උපරිම තත්වයන් නැති කරනවා කිසිම තැනක අඩුපාඩුවක් නොවෙන්න. සාමාන්‍ය මනුස්සව විදියට අපෙන් අඩුපාඩු තියෙන්න පුළුවන්. වැඩ කරන ආරක්ෂකංශවලගේ යම් යම් අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. මොකද බොහෝ වෙලාවට 100%ක් අංග සම්පූර්ණ මිනිස්සු ලෝකේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේ තුල අපට කැළේ උපරිම දේ අපි ඉෂ්ට කරනවා. ඒ නිසා අපිට මෙහිදී ඉතාමත් වැදගත් වෙන්නේ රටේ දැන් සමගිය, ජාතික සමගිය, සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනකොටස්වල සමගිය සංහිඳියාව අපි ශක්තිමත් කරගන්නට ඕනේ. මම සෑම විටම ආගමික නායකයින්, පූජකතුමාලා, ඒ සෑම කෙනෙක් එක්කමත් මම සාකච්ඡා කරන්නේ හැම වෙලේම අපි එකට එකතු වෙලා සමගියෙන් වැඩ කරමුයි කියලයි. මේ ගරු සභාව තුලත් ගරු සභාපතිතුමනි, මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ ප්‍රශ්නයකදී එකිනෙකාට ඇඟිල්ල දික් කරන්න නැතුව මේකේ තිබෙන බැරෑරුම් තත්ත්වේ කරුණාකරලා තේරුම් ගන්න. විවේචනවලදී විවේචනය අවශ්‍යයි. නමුත් ඒ විවේචනය සාධාරණ විය යුතුයි. දේශසහගත විවේචනය, ඒ වගේම තොරතුරු නොදැන කරන විවේචනය, අනවබෝධයෙන් කරන විවේචනය, ඒවා බොහෝ සිස් දේවල් බවට පත් වෙනවා. අපිට අවශ්‍ය ගැඹුරු දේ අවශ්‍ය, අපිට අවශ්‍ය පිරුණු දේ අවශ්‍ය, අපිට අවශ්‍ය පරිපූර්ණ දෙයක් අපිට අවශ්‍ය. ඒ නිසා මේ වගේ වෙලාවක ලෝකේ ඕනෑම රටක මෙවැනි ප්‍රශ්නයක් ඇති වුම නම් රටේ හැම කෙනෙක්ම එකට එකතු වෙනවා. මම විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙතන නැතත් එතුමා හිටපු හමුදාපතිවරුත් එක්ක ඇවිල්ලා එතුමාලගේ යෝජනා මාලාවක් දුන්නා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මෙන්න මේවා සැලකිල්ලට ගන්න කියලා. ඒක නිසා ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද හැම කෙනාම දැන් මෙතන මම කනගාටුවෙන් වුණත් කියන්නට ඕනේ සමහර අය හිතාගෙන ඉන්නේ මේ සංවිධානයේ නායකයා මමයි කියලා. ඒ තරමට මට තමයි ගහන්නේ. ඒ තරමට මට තමයි ගහන්නේ. නමුත් මේක තේරුම් ගන්න ඕනේ. මේක මේක නොතේරුම්කමට තමයි මේ විදිහට ඇඟිල්ල දික් කරන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙකුගේම වගකීමක් මේක. තමුන්නාන්සලාට අපිට දේශපාලනය කරන්න, තමුන්නාන්සලාට අපිට ආණ්ඩු කරන්න රටක් තියෙන්න ඕනේ. මේ වගේ පුළුල් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇවිල්ලා රටක් විනාශ කරනකොට අපි ඒක කොහොමද රටෙන් එළියට දාන්නේ කියලා හැම කෙනෙක්ම අත්ල් බැඳගෙන සමගියෙන් එකට එකතු වෙලා මේ කාරණාව කරන්නට ඕනේ. ඒ නිසා මගේ කතාව අවසන් කිරීමට පෙර මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවතත් සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සියලු මැති ඇමතිවරුන්ගෙන් මේ ගරු සභාව නියෝජනය කරන 225 දෙනාම ගරු මන්ත්‍රීවරු මේ රටේ සියලු ආගමික නායකයන් ඒ සෑම කෙනෙකුගෙන්ම මෙවැනි අවස්ථාවක අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව වැරදිකාරයෝ කියලා එක එක්කිනාට දොස් පවරන්නේ නැතුව මේ තිබෙන තත්ත්වය තේරුම් අරගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දීලා මේ රටේ ජීවත් වෙන ජනතාවට සාමකාමී නිදහස් සමාජයක් ගොඩනගන්න සතුටින් නිදහසේ ඉන්න සමාජයක් ගොඩනගන්න පාසල් දරුවන්ට නිදහසේ පාසලට යන්න රජයේ සේවකයාට පාසල් යන්න රජයේ කාර්යාලවලට යන්න ව්‍යාපාරිකින්ට තමන්ගේ නිදහසේ කටයුතු කරන්න ගොවියාට කම්කරුවාට තමන්ගේ ආයතනවල ශේෂ්ත්‍රයේ වැඩ කරන්න තමුන්නාංශලට අමාත්‍යංශවල ආයතන වැඩ කරන්න මේ අවශ්‍ය නිදහස් පරිසරය හදන්න අපි සියලු දෙනා එකට අත්කල් බැඳ ගන්න ඕනේ. ඒ නිසා මම ගෞරවයෙන් ඒ ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි සභාපතිතුමනි.